ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මිසල්ස් එහෙම නැත්නම් සරම්ප කියන වෛරස තත්ත්වය ඔස්ට්‍රේලියාවටත් ඒ වගේම අපටත් අලුත් දෙයක් නෙමෙයි. නමුත් මේ වෙදි නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියා යන ප්‍රාන්තවලට මේ සරම්ප තත්ත්වය සම්බන්ධයෙන් විවිධ අනතුරු ඇඟවීම් නිකුත් කරන්න සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරලා තිබෙනවා. විදේශයන්හි සංචාරය කිරීමෙන් අනතුරු ඔස්ට්‍රේලියාවට මෑතකදී පැමිණි ආසාදිතීන් කිහිප දෙනෙක් හඳුනා ගැනීමත් සමග තමයි මේ සම්බන්ධයෙන් වෙන අවධානය නැවතත් මේ විදිහට වැඩි වෙලා තියෙන. ඉතින් කොහොම නමුත් මේ තත්ත්වයත් එක්ක සරම්ප වෛරසයෙන් තමන්ගේ ළමුන් ආරක්ෂා කිරීමට දෙමාපියන් දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි SBS සිංහල සේවයෙන් අවධානයක් යොමු කරන්න කල්පනා කරේ. මේ සඳහාපත් සමග අදත් සම්බන්ධ වී සිටිනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ළමා රෝග විශේෂඥ චන්දිමද අල්විස් වෛද්‍යතුමන්. අයබෝන් වෛද්‍යතුමනි, සුබදෑසනක්.
අයබෝන් නිපුණ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් සරම්ප වෛරසය ආසාදනය වූ විදේශයක සිට පැමිණි කුඩා දරුවෙකුගෙන් ඒ වගේම තවත් ආසාදිතින්ගෙන් තමයි මේ වෛරසය ඔස්ට්‍රේලියාවේ ස්ථාන කිහිපයකදී මේ ආකාරයෙන් හඳුනාගෙන තියෙන. ඉතින් විශේෂයෙන්ම මේ තර්ජනයක් විය හැකි පිරිස කවුද? අපි එතනින් අපේ සාකච්ඡාවට මූල ආරම්භය ගමු.
ඔව් නිපුණ, සරම්ප එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් මීසල්ස් කියලා හැඳින්වෙන රෝගය වැළඳෙන්නේ වෛරසයක් හින්දා. මේ වෛරසයක් හින්දා වැළඳෙන සරම්ප රෝගයෙන් ප්‍රධානම තර්ජනය තියෙන්නේ කුඩා දරුවන්ට. කුඩා දරුවන්ට සරම්ප සඳහා සරම්ප එන්නතක් ලබා දෙනවා මාස 12 සහ මාස 18. එතකොට ඒ එන්නත ලබා දී නැති කුඩා දරුවන්ට තමයි මේන් වැඩිපුරම තර්ජනය එල්ලවන්නේ. එතකොට අපේ එන්නත් කරන වැඩසටහනේ පළවෙනි එන්නත ලබා දෙන්නේ මාස 12 සහ දෙවෙනි එන්නත ලබා දෙන්නේ මාස 18 සරම්ප සඳහා. එකින්ද මාස 12 අඩු දරුවන්ට සරම්පවලට විරුද්ධව තියෙන ප්‍රතිශක්තිය අඩුයි. එකින්ද මාස 12 අඩු දරුවන්ට තමයි එක කාණ්ඩයක් මේ සරම්ප තර්ජනය වැඩියෙන්ම එල්ල වෙන්න පුළුවන්. ඊළඟට කොයි වයස් කාණ්ඩයක වුණත් ඉන්න සරම්ප එන්නත ලබා දීලා නැති, ඒ කියන්නේ සරම්ප එන්නතේ තියෙන මාත්‍රා දෙකම ලබා දීලා නැති දරුවන්ට සහ වැඩිහිටියන්ට සරම්ප තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්. ඊට අමතරව මම දැනගත් කරුණු අනුව 1966 පෙර උපන් අයට ස්වාභාවික සරම්ප ආසාදනයක් ඇති වෙලා ඒගොල්ලන්ට මේ නැචුරල් ඉමුනිටි කියන තත්ත්වය ඇති වෙලා තියෙන බවයි දැනට පිළිගැනීම තියෙන්නේ. ඒකින්ද 1966 කලින් ඉපදිච්ච අයට සරම්ප එන්නතක් ලබා දීම අවශ්‍ය නැහැ කියන එක තමයි ගොඩක් අය අද ධර්ණ අදහස. ඒකින්ද ඒ අයට කොහොම වුණත් මේ සරම්ප වැළඳීමේ හැකියාව හොඳටම අඩු. ඒ වුණාට 1966 පසුව උපන් ආයක සරම්ප සඳහා එන්න දෙකක් ලබා දීලා තියෙනෝනේ. ඒගොල්ලන්ට සරම්ප වලට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒක තමයි දෙවෙනි කාණ්ඩේ. ඊළඟ තුන්වෙනි කාණ්ඩේ තමයි ප්‍රතිශක්ති පද්ධතියේ කිසියම් ඌනතාවයක් තියෙන අය. චක් සරම්ප හින්දා දැඩි තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්. ඒ ප්‍රතිශක්ති ඌනතාවය තියෙන කාණ්ඩයට අයිති වෙන්නේ පිළිකාවක් වැළඳිලා පිළිකා නාශක ඖෂධ, ඒ කියන්නේ කීමෝතෙරපි, රේඩියෝතෙරපි වගේ ගන්න අය. ඒ වගේම තවත් සමහර රෝගී තත්ත්වයන් හින්දා ප්‍රතිදේහ පද්ධතිය සප්‍රෙස් කරන, එහෙම නැත්නම් ඉමුනෝ සප්‍රෙසන්ස් ගන්න අය. එහෙම නැත්නම් ඉතාමත්ම අධිමාත්‍රාවෙන් ප්‍රෙඩ්නිසලෝන්, එහෙම නැත්නම් අනිත් වර්ගයේ ස්ටීරොයිඩ් වගේ බෙහෙත් ගන්න අය. ඒගොල්ලන්ට සරම්ප එන්නට ලබා දීලා තිබුණත් සරම්ප වැළඳීමේ හැකියාවක් තියෙනවා. ආයිත් මම මතක් කරොත් මේ සරම්ප තර්ජනය එල්ල වෙන්නේ වැඩියෙන්ම කුඩා දරුවන්ට. ඒ කියන්නේ සරම්ප සඳහා තියෙන එන්නත ලබා දීලා නැති කුඩා දරුවන්ට. පළවෙනි සරම්ප එන්නත ලබා දෙන්නේ මාස 12 ඉඳන් මාස 12ට අඩු දරුවන්ට තර්ජනයක් තියෙනවා. ඊට අමතරව සරම්ප එන්නත් දෙකම ලබා දීලා නැති කවර වයස් කාණ්ඩයේ කෙනෙකුට උනත් තර්ජනයක් තියෙන්න පුළුවන්. හැබැයි 1966 කලින් ඉපදිච්ච වයස් කාණ්ඩයේ ඉන්න අයට ස්වාභාවික සරම්ප වැළඳිලා තියෙනවා කියලා හිතන හින්දා ඒගොල්ලන්ට සරම්ප වලට වැඩි තර්ජනයක් තියෙනවා කියලා හිතන්නේ. අනිත් කාණ්ඩය තමයි මේ ප්‍රතිදේහ පද්ධතිය, එහෙම නැත්නම් ප්‍රතිශක්ති පද්ධතිය ඌනතාවයක් තියෙන අයට සරම්ප හින්දා වැඩි තර්ජනයක් තියෙන්න පුළුවන්. දැන් ඒක මතක් කරන්න ඕන, මේ සරම්ප කියන වෛරසය පෝවෙන්නේ වාතේ, ඒ කියන්නේ ඒක බිඩිටි වලින් බෝවෙන රෝගයක්. සරම්ප තියෙන රෝගියෙක්ගේ කැස්සක් එහෙම නැත්නම් කිවිසුම් යාමකින් මේක බෝවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒකවල මේක මේ හුස්ම ගැනීම හින්දා වාතයට ඇතුල් වෙන විස බීජ හුස්ම ගැනීමෙන් ඇති වෙන රෝගයක්. එක සරම්ප රෝගියෙක් සමග එක කාමරයක හිටියොත් සරම්ප රෝගියට අවශ්‍ය එන්නතහ ප්‍රතිශක්තිය Taman ළඟ නැත්නම් ඉතාව පහසුවෙන් මේ රෝගිය වැළඳෙන්න පුළුවන්. ඒක තමයි මේ සරම්ප රෝගියෙක් කිසියම් ස්ථානයක හිටියම ඒ වටපිට ඉන්න අයට තියෙන තර්ජනය.
වෛද්‍යතුමනි, දැන් මේ සරම්ප වෛරසයේ වැළඳුණු පුද්ගලයෙක් පෙන්වන රෝග ලක්ෂණ මොනවද?
සරම්ප වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ තියෙනවා තුනක්. එක තමයි උණ, දෙවෙනි එක තමයි මේ රෑෂ් එක, එහෙම නැත්නම් පළු දැමීමක්. තුන්වෙනි එක තමයි ශ්වසන පද්ධතියේ ඇතිවන යම් යම් රෝග ලක්ෂණ. ඒ ශ්වසන පද්ධතියේ ඇතිවන රෝග ලක්ෂණ කියලා අපි හඳුන්වන්නේ කැස්ස, කිවිසුම් යාම, ඊට පස්සේ කෝල්ඩ් එකක් කියන එක, එහෙම නැත්නම් නාසයෙන් සොතු ගැලීම, එහෙම නැත්නම් ඇස් රතු වීම. ඒව තමයි ශ්වසන පද්ධතිය ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ. ඉතින් මම සඳහන් කරොත් මේ පිළිබඳව තව වැඩිපුර යමක්. මුලින්ම වෙන්නේ උණ ගන්න එක. ඊට පස්සේ උණත් එක්ක කැස්සක්, කිවිසුම් යාමක්, සොතු දියර ගැලීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් තවත් හතරක් විතර ගිහිල්ලා තමයි මේ රෑෂ් එක, එහෙම නැත්නම් පළු දැමීම. මේ පළු ගැන විශේෂ සඳහනක් කරන්න ඕන. මේ පළු සාමාන්‍යයෙන් ඉචි නෑ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒවා කස්සීමට අවශ්‍යතාවයක් නෑ. එහෙම පළු ජාතියක්, රතුපාට පළු ජාතියක්. මේ පළු මුලින්ම ඇති වෙන්නේ මූණේ. ඒක මූණේ ඇති වෙලා ඊට පස්සේ ශරීරයේ අනෙක් කොටස් වලට පැතිරී යන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේ පළු ඇති වෙන්නේ උණ අරගෙන දවස් 4ක් විතර කියලා. අපි සාමාන්‍යයෙන් උණ සහ පළු දැමීම් තියෙන දරුවන් ගොඩක් දකිනවා. ඒකින්ද තමයි මම ආයිත් මතක් කරන්න ඕනේ, සාමාන්‍යයෙන් ශ්වසන පද්ධතියේ තියෙන රෝග ලක්ෂණ තියෙනවා නම් තමයි සරම්ප කියලා අපිට දැඩි වශයෙන් සැක කරන්න පුළුවන්. අපි පුහුණු වෙන කාලේ සරම්ප රෝගීන් දැකලා තියෙනවා. එහෙම සරම්ප රෝගීන් දැක්කම මට මතකයි අපට උගන්වන අය සඳහන් කරනවා කිස්ත නැතුව සරම්ප ඩයග්නෝස් කරන්න එපා කියලා. මේවා තමයි මූලික රෝග ලක්ෂණ සරම්ප හින්දා ඇතිවෙන්නේ.
ඔබ සඳහන් කළා මේ වෛරසයෙන් වැඩි අවධානමක් තියෙන්නේ ළමුන්ට කියන කාරණාව. විශේෂම වෛද්‍යතුමනි, දැන් මේ සරම්ප එන්නත නිසි වයසේදී ලබා දීමට කලින් මේ වෛරසය දරුවෙකුට ආසාදෙන උනොත් ඒ කොයිතරම් දුරකට මේ දරුවන්ට තර්ජනයක් වෙන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් අනිත් රෝග වගේම ගොඩක් දරුවන්ට වුණක් හැදිලා, පළු ටිකක් ඇඟේ මතු වෙලා, කැස්සක් හැදිලා, කිවිසුම් යාමක් හැදිලා, ඇහැ පොඩ්ඩක් රතු වෙලා එතනින් රෝගය අවසාන වෙන්න පුළුවන්. ඒ වුණාට අපි සරම්ප ගොඩක් රෝගීන් දැක්කම දකින ප්‍රධානම දේ තමයි ඔවුන්ට කණේ ආසාද නැති වෙන්න පුළුවන්. ඔටයිටිස් මීඩියා කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. කියන්නේ මැද කණේ ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සරම්ප විස බීජයේ හින්දා පාචනය ඇති වෙන්න පුළුවන්. ඩයරියා කියන්නේ මේ සරම්ප හින්දා හැදෙන දෙවෙනි සංකූලතාවය. ඊට පස්සේ සරම්ප හින්දා නියුමෝනියාවක්, එහෙම නැත්නම් පෙනහල්ලේ ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. තවත් ඉතාමත් කලාතුරකින් 1000කින් එක්කෙනෙක්ට වගේ සරම්ප හින්දා මොලේ ආසාදනය, එහෙම නැත්නම් එන්කෙෆලයිටිස් කියන තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. දර සරම්පින්ද ඇති වෙන ප්‍රධාන සංකූලතා තමයි සරම්ප වලට එන්නත් ලබා දීලා නැත්තම්. එකක් තමයි මැද කණේ ආසාදනය, අනිත් එක තමයි පාචනය, අනිත් එක තමයි නියුමෝනියාව, එහෙම නැත්නම් පෙනහළු වල තියෙන ආසාදනය, එහෙම නැත්නම් ඉතාමත් කලාතුරකින් 1000න් එක්කෙනෙකුට විතර ඇති වෙන මේ එන්කෙෆලයිටිස්, එහෙම නැත්නම් මොලේ ආසාදනය. මේ තමයි සරම්පින්ද ඉක්මනින් නැති වෙන්න පුළුවන් ප්‍රධාන සංකූලතා. ඊට අමතරව සරම්පින්ද කෙනෙකුගේ බර හොඳටම අඩු වෙන්න පුළුවන්, මන්ද පෝෂණයේ තත්ත්වයක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සරම්පින්ද සමහර වෙලාවට දීර්ඝ කාලීන වශයෙන් බලපාන ස්නායු රෝග තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. සරම්ප එන්නත ලබා දීලා නැතිනම් මේ සංකූලතා හැදීමේ හැකියාව හොඳටම වැඩි.
වෛද්‍යතුමනි, එහෙමනම් දැන් ඔස්ට්‍රේලියාව තුල දරුවෙකු සරම්ප සඳහා එන්නත්කරණයේ සිදු කිරීමේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කොහොමද? මේ ගැනත් කෙටියෙන් පැහැදිලි කිරීමක් අවසාන වශයෙන් ඔබෙන් බලාපොරොත්තු වෙනවා.
දැන් ඔස්ට්‍රේලියාවේ පළවෙනි සරම්ප එන්නත ලබා දෙන්නේ වයස මාස 12. ඒ මාස 12දී එන්නතක් ලබා දෙනවා MMR කියලා. ඒ MMR කියන එන්නත ලබා දෙන්නේ measles, mumps, rubella කියන රෝග තුනට එරෙහිව. එතකොට ඒක රෝගයක් තමයි සරම්ප, එහෙම නැත්නම් මිස. දෙවෙනි එන්නත ලබා දෙනවා මාස 18. ඒ මාස 18දී දෙන එන්නත කියන්නේ MMRV කියලා. එතකොට ඒක මිස, මම්ස්, රුබෙල්ලා, ෆැබරිසෙල්ලා, ඒ කියන්නේ චිකන් පොක්ස් විස බීජය. මේ හතරට තමයි ඒ දෙවෙනියෙන්නට ලබා දෙන්නේ. එතකොට ඔස්ට්‍රේලියාවේ එන්න දෙකක් ලබා දෙනවා සරම්ප වලට. පළවෙනියෙන්නට මාස 12දී, දෙවෙනියෙන්නට මාස 18දී. එතකොට සරම්ප එන්නත් දෙකක් ලබා දීවෙන් සරම්ප වැළඳීමේ හැකියාව 99%කින් අඩු වෙනවා කියන එක තමයි මතය. 99% effective කියලා තමයි කියන්නේ. ඊට අමතරව තව මම විශේෂයෙන් සඳහනක් කරන්න ඕනේ වෙනත් රටවල් වලට, ඒ කියන්නේ සරම්ප වැඩියෙන් තියෙන රටවල් වලට කුඩා දරුවන් රැගෙන යන්න හදන දෙමව්පියන්ට. ඒ අයට පුළුවන් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා මේ සරම්ප එන්න පුත ගැන සාකච්ඡාවක් කරන්න. එතකොට ඇත්තටම දැනට නිර්දේශ කළා තියෙන විදිහට මාස 6 සිට මාස 18ක දක්වා දරුවෙක් සරම්ප වැඩියෙන් පවතින රටකට යනවා නම් ඒ දරුවට කලින් සරම්ප එන්නට ලබා දීමට නිර්දේශ කරන්න පුළුවන් කියන එක තමයි අපේ ඕස්ට්‍රේලියාවේ තියෙන මතය. මොකද මම මේ පිළිබඳව තව සඳහනක් කරන්න ඕනේ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සමහර මේ සරම්ප වැඩියෙන් තියෙන රටවල් වලට සරම්ප එන්නත ලබා දෙනවා මාස 9දී. උදාහරණයක් ඇරෙ ශ්‍රී ලංකාවේ සරම්ප එන්නත ලබා දෙනවා මාස 9දී. අපි ඔස්ට්‍රේලියාවේ සරම්ප එන්නත ලබා දෙන්නේ මාස 12. සරම්ප වැඩියෙන් තියෙන රටකට මං දරුවෙක් කරන් යනවා නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළා මේ සරම්ප එන්නත කලින් ලබා ගන්න අවස්ථාව සලස ගන්න පුළුවන්. ඒක ක්‍රියාව. අනිත් දේ තමයි සරම්ප වලට එන්න අපි දිනකොට මේ එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට කටයුතු කරන්න එක විශේෂයෙන්ම වැදගත්. මොකද එන්නත් දෙකක් දුන්නම තමයි අර 99%ක් සරම්ප වැළඳීමේ හැකියාව අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයක් වැඩසටහනක් තියෙන රටක සරම්ප එන්නත ලබා දීම අතිශයින්ම වැදගත්. ඒකෙන් වෙන රටකට ගිහිල්ලා සරම්ප හැදෙන එක බලක්වා ගැනීමට පුළුවන්.
ඔස්ට්‍රේලියාවේ මේ වන විටත් නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියා යන ප්‍රාන්තවලට යම් අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබෙන සරම්ප වෛරසයෙන් තමන්ගේ ළමුන් ආරක්ෂා කිරීමට දෙමාපියන් දැනගත යුතු කරුණු පිළිබඳව තමයි අපි අද දවසේදී SBS සිංහල සේවයෙන් සාකච්ඡා කරමින් පසුනේ. මේ සඳහා අපත් සමග අද දවසේදීත් සම්බන්ධුනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ චන්දිමද අල්වේස් වෛද්‍යතුමන්. එමනම් වෛද්‍යතුමනි, ඔබට සමුදෙනවා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ ආකාරයෙන් අපත් සමග සම්බන්ධ වුණාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.